වේගුරු කෙතර ගුවන්විදුලේ අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජාකුවන් විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු කිතර
ඌවේ ගුරු ගෙදර
අයිබෝවන් ආදරණීය දුවේ පුතේ මේ සෝදානම ඔබේ ගුරු ගෙදරින් 11 ශ්‍රේණියේ ඉතිහාසයේ පාඩම ඔබ වෙත ගෙන එන්නට අද දවසේ 11 ශ්‍රේණියේ ඉතිහාසයේ පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ කහගොල්ල ජාතික පාසලේ රම්‍යකාන්ත ගුරු මෑණියන්.
සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. අදත් අපි ඉතිහාසයේ පාඩමෙන් 11 ශ්‍රේණියේ පෙළ පුතේ 8 පාඩම් ඒකකයේ වන ලෝක මහා සංග්‍රාම හා සම්මුතියන් පිළිබඳව සාකච්ඡා කරමු. මේ පාඩමෙන් අපි සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ 2 පත්‍රයේ 3 කොටසට තමයි ප්‍රශ්න අහන්නේ. ලකුණු 18ක ප්‍රශ්නයක් අහනවා මේ කොටසෙන්. ඊට අමතරව බහුවරණ ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු 2ක් හෝ 4ක ප්‍රශ්න අහන්න ඉඩ තියෙනවා. ඔන්න අපි කතා කරන්න යන්නේ 11 ශ්‍රේණියේ 8 පාඩම් ඒකකයේ වන ලෝක මහා සංග්‍රාම හා සම්මුතීන් ගැන. 20 සියවසේ පළමු භාගයේ යුරෝපයෙන් ආරම්භ වී සෙසු මහාද්වීප කරාත් ව්‍යාප්ත වී පසුව ලොව බලවත් රටවල් රැසක්ම මැදිහත් වෙමින් සමස්ත ලෝකයටම බලපෑම් කළ නිසා ලෝක මහා සංග්‍රාමය කියලා අපි කියනවා. ඇයි මේකට ලෝක මහා සංග්‍රාමය කියලා කියන්නේ? යුරෝපයෙන් ආරම්භ වුණාට යුරෝපා මහද්වීපයටම පැතිරිලා සෙසු මහද්වීපවලත් ව්‍යාප්ත වෙලා ලෝකයේ බොහෝ රටවල් සම්බන්ධ වෙලා විශාල ප්‍රමාණයක් සම්බන්ධ වෙලා සිදු කරපු සංග්‍රාමයක් නිසා. ඉතින් දුවේ පුතේ අද අපි සොයා බලමු මේ සංග්‍රාම වලින් පළමු ලෝක මහා සංග්‍රාමය ගැන. ඒ ඇතිවීමට තුඩු දුන් හේතු, මේ සංග්‍රාමයේ ස්වභාවය මොකක්ද, ප්‍රතිඵල මොනවාද, ජාතීන්ගේ සංගමය, ඒ කියන්නේ සංග්‍රාමයෙන් පසු බිහි වූ ජාත්‍යන්තර සංවිධානය මොකක්ද, ඒකේ විශේෂත්වය මොකක්ද කියන කොටස තමයි අපි මෙතෙන්දී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ලෝක සංග්‍රාම ගැන දැන් පසුගිය ප්‍රශ්න පත්‍ර පිළිබඳව හොයලා බලනකොට ඔබෙන් නිතර අහනවා මේ අවුරුද්දෙත් ටිකක් ඉලක්ක වෙනවා කියලා හිතුන නිසා තමයි මම මේ මාතෘකාව තෝරගත්තේ ඔබට අද කතා කරන්න. එතකොට 19 සියවස ආරම්භ වෙනකොට ජර්මනිය යනුවෙන් හඳුන්වන රටක් තිබුණේ නැහැ. ඔන්න ලෝක මහා සංග්‍රාමයට බලපාන හේතු ගැන අපි කතා කරන්න යන්නේ දුවේ පුතේ. පළවෙනි හේතුව තමයි ජර්මනිය එක්සත් කිරීමේ ව්‍යාපාරයේදී ප්‍රංශය හා ජර්මනිය සතුරන් බවට පත්වීම. ජර්මනිය මං කියවනේ ජර්මනි කියලා රටක් තිබුණ නෑ කියලා 19 සියවස ආරම්භ වෙනකොට ඔන්න ජර්මනිය එක්සත් කිරීම කියන ව්‍යාපාරයක් ඇති වෙනවා. ජර්මනියක් කියලා රටක් හදන්න යනවා. මෙන්න මේ වෙලාවේදී ජර්මනියයි ප්‍රංශයයි සතුරන් බවට පත් වෙනවා. මේ සංග්‍රාම ගැන කතා කරනකොට දුවේ පුතේ ඔබ පෙළ පොතේ තියෙන මේ සිටියම පෙරලගෙනම ඉන්න ඕනේ. ජර්මනිය කියනකොට කොතනද තියෙන්නේ කියලා දැනගන්න ඕනේ. ප්‍රංශය කියනකොට කොතනද තියෙන්නේ කියලා දැනගන්න ඕනේ. එහෙම පාඩම දැනගත්තාම ඔබට පාඩම මතක තබා ගැනීමත් පහසුයි. ලෝකයේ යම් යම් රටවල් තියෙන ස්ථානගත වෙලා තියෙන තැන් ගැන දැනගන්නත් පුළුවන්. එතකොට තවත් ලකුණකට ඔබ දිරිමත් වෙනවා. ජර්මන් දැන් ජර්මනී කියලා රටක් තිබුණේ නැහැ කියලා මම කිව්වනේ 19 සියවස ආරම්භ වෙනකොට. හැබැයි ජර්මන් භාෂාව කතා කරන වැසියන් සිටින කුඩා කුඩා රාජ්‍යයන් රාශියක් තිබුණා. රාජ්‍යයන් 350කට වැඩි සංඛ්‍යාවක් තිබුණා යුරෝපයේ පුංචි පුංචි රාජ්‍යයන් ජර්මන් භාෂාව කතා කරන ජනතාව ඉන්න. හැබැයි ජර්මනී කියලා රටක් තිබුණේ නැහැ. මෙන්න මේ කුඩා රාජ්‍යයන් එකතු කරලා ජර්මනී කියලා රටක් බිහි කළේ. බිහි කරපු කෙනා කෙටි ප්‍රශ්නයකට අහන්න පුළුවන්, ඔටෝ වොන් බිස්මාර්ක් කියන දක්ෂ නායකයා. මෙයා අති දක්ෂ නායකයෙක්, ඊළඟට උපක්‍රමශීලී බුද්ධිමත් නායකයෙක්. මෙයා තමයි ජර්මනී කියන රට හදන්නේ. මේ නායකයා ජර්මනී ගොඩනගන්නට කළ උත්සාහයේදී 1870 වර්ෂයේ අසල්වැසි රටක් වූ ප්‍රංශය සමග යුද්ධයකට පැටලෙනවා. ජර්මනිය හදනකොට ප්‍රංශයේ කොටසක් ජර්මනියට ඈඳා ගැනීමේ යුද්ධයක් මේ තියෙන්නේ. මේ යුද්ධයෙන් ප්‍රංශය අන්ත පරාජයකට ලක් වෙන අතර එතැන් සිට ප්‍රංශය හා ජර්මනිය එකිනෙකට සතුරු රටවල් දෙකක් බවට පත් වෙනවා. ඔන්න දරුවනේ ලෝක සංග්‍රාමයක් දක්වා ලෝකයේ පෙළඹවීමට මේ රටවල් දෙක අතර තිබුණු සතුරුකම බලපෑවා. ඒක තමයි පළවෙනි හේතුව. ජර්මනිය එක්සත් කිරීමේ ව්‍යාපාරයේදී ප්‍රංශය හා ජර්මනිය සතුරන් බවට පත්වීම කියන හේතුව පළවෙනි ලෝක සංග්‍රාමයේ ඇතිවීම සඳහා බලපාපු පළමු හේතුව. ඊට අමතරව මේ බිස්මාර්ක්ගෙන් පසු නායකත්වයට පත් වුණේ 1887 දී දෙවන විලියම් රජු. ඔටෝ වොන් බිස්මාර්ක්ගෙන් පස්සේ නායකත්වයට පත් වෙන්නේ දෙවන විලියම් රජු. ඔහු බිස්මාර්ක්ගේ අරමුණු අභිබවා ගිය කෙනෙක්. ඒ අරමුණු වලටත් එහා ගිහිල්ලා ජර්මනියට යටත් විජිත පිහිටුවා ගැනීම කියන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඔටෝ වොන් බිස්මාර්ක් ජර්මනිය ගොඩනැගුවට එයා යටත් විජිත ඇති කරගන්න ගියේ නැහැ. හැබැයි ඊට පස්සේ බලයට පත් වෙච්ච දෙවන විලියම් රජුරෝ යටත් විජිත ඇති කරගන්න ප්‍රතිපත්තියක් ගේනවා. මේ ප්‍රතිපත්තිය ගැන සෙසු රටවල් සැකයක් ඇති කරගන්නවා. ඔන්න දැන් ජර්මනිය යටත් විජිත ඇති කර ගැනීමකට ආරම්භ කරනවා. මේ ගැන යුරෝපයේ අනිත් රටවල් සැකයක් ඇති කරගන්නවා. ඒ අනුව ජර්මනිය හමුදා ශක්තිය තර කර ගන්නා විට ජර්මනිය දැන් මොකද කරන්නේ? ලෝකයේ යටත් විජිත ඇති කර ගැනීම සඳහා තමන්ගේ හමුදා ශක්තිය තර කර ගන්නවා. මේ තර කර ගන්නකොට අනිත් විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය වගේ බලවත් රටවල් තමන්ගේ හමුදා ශක්තියත් තර කර ගන්න පටන් ගන්නවා. ඕන දැන් සැකය නිසා ජර්මනිය හමුදාවෙන් බලවත් වෙනකොට අවට තිබුණු අනිකුත් ප්‍රබල රටවලුත් හමුදා ශක්තිය තර කර ගන්නවා. විශේෂ උදාහරණයක් තමයි බ්‍රිතාන්‍ය. මෙන්න මේ නිසා යුරෝපයේ තුල යුදකාමී පරිසරයක් ගොඩනැගෙනවා. ඕන දැන් මේ සටන් කාමීත්වයක් ඇති වෙලා ජර්මනිය තමන්ගේ බලවත්කම වැඩි කර ගන්න උත්සාහ කරනවා හමුදා ශක්තිය තර කරගෙන. එතකොට ඒ අතර තිබුණු ප්‍රබලම රටක් තමයි බ්‍රිතාන්‍ය. බ්‍රිතාන්‍යත් තමන්ගේ හමුදා ශක්තිය වර්ධනය කර ගන්නවා. යුදකාමී වාතාවරණයක් පේන්න තියෙනවා. මේකත් බලපානවා පළමු ලෝක සංග්‍රාමයේ දක්වාම ලෝකයේ තල්ලු වෙන්න. එතකොට පළමු ලෝකයේ සංග්‍රාමයට බලපාපු හේතු දෙකක් දැන් ඔබ දන්නවා. ජර්මනිය එක්සත් කිරීමේ ව්‍යාපාරයේදී ප්‍රංශය ජර්මනිය සතුරෝ වීම සහ ජර්මනිය යටත් විජිත ඇති කර ගැනීමට දෙවන විලියම් රජු කරපු උත්සාහයේදී අනිත් රටවල් තමන්ගේ හමුදා ශක්තියත් තර කරගෙන සැකයකට භාජනය වීම බලපානවා. තව හේතුවක් තමයි ප්‍රබලම හේතුවක් යටත් විජිත සඳහා වූ තරංගය. දැන් ඉස්සලා හමුදා ශක්තිය තර කර ගන්නවා, ඊට පස්සේ යටත් විජිත ඇති කර ගන්න යනවා. මේ යටත් විජිත ඇති කර ගන්න යනකොට දරුවනේ තරගයක් ඇති වෙනවා යුරෝපා රටවල් වල. 19 සියවසේ මැද පමණ වෙනකොට යුරෝපයේ බලවත් රටවල් රැසක් ආසියානු අප්‍රිකානු රටවල් වල තමන්ගේ යටත් විජිත පිහිටුවමින් හිටියා. 19 සියවසේ මැද විතර වෙනකොට ආසියා අප්‍රිකානු රටවල් වල යටත් විජිත ඇති කර ගැනීමින් හිටියා රැසක් බලවත් රටවල් මේ යුරෝපා රටවල්. එතකොට බ්‍රිතාන්‍ය මේ අතරේ වැඩිම යටත් විජිත පිහිටුවාගෙන හිටපු රට. බ්‍රිතාන්‍ය තමයි වැඩිම යටත් විජිත ගොඩක් පිහිටුවාගෙන හිටියේ. ඊළඟට වැඩිම යටත් විජිත පිහිටුවාගෙන හිටියේ ප්‍රංශය, බෙල්ජියම, පෘතුගාලය, ඉස්පාඤ්ඤය, ඕලන්දේ වගේ රටවල්. සමහරවල් ලකුණු තුනේ කොටසට මෙතනිනුත් අහන්න පුළුවන්. යටත් වීත වැඩිපුරම ඇති කරගෙන හිටියේ බ්‍රිතාන්‍ය, ඊළඟට යටත් වීත ඇති කරගෙන හිටියා ප්‍රංශය, බෙල්ජියම, පෘතුගාලය, ඉස්පාඤ්ඤය, ඕලන්දේ වගේ යුරෝප රටවල්. මේ අතර බලවත් රටක් වූ ජර්මනියටත් යටත් වීත පිහිටුවා ගැනීමේ අවශ්‍යතාවයක් දැනුණා කියලා අපි කියවනේ. එතකොට ඒගොල්ලන්ට ඒ යටත් වීත පිහිටුවා ගැනීමේ අවශ්‍යතාවය දැනුනේ තමන්ගේ නිමි ද්‍රව්‍ය අලෙවි කර ගැනීම සඳහා. මේ ආකාරයට ජර්මනි යටත් වීත ඇති කර ගැනීමට ඉදිරිපත් වීම ගැන අනෙක් යුරෝපා ජාතීන් බියට පත් වෙනවා. ජර්මනි දැන් බලවත්ව තමන්ගේ රාජධානී පිහිටුවා ගත්තා කියලා අනිත් යුරෝපා රටවල් දන්නවා. ඒ නිසා ඒ වගේම ප්‍රංශය පරාජය කරා කියලාත් අනිත් යුරෝපා රටවල් දන්නවා. දැන් ජර්මනි ඉදිරිපත් වෙනකොට යටත් වීත ඇති කර ගන්න අනිකුත් යුරෝපා රටවල් බියට පත් වෙනවා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය, ලෝකේ ගොඩක් යටත් වීත ඇති කරගෙන හිටපු බ්‍රිතාන්‍ය මේ ආකාරයට තරඟයක් ඇතිවීම නිසා ප්‍රතිවිරුද්ධ අදහස් පෝෂණය වීමට මේක බලපානවා. යටත් වීත ඇති කර ගැනීමේ තරඟේ බලවත් රටවල් අතර ප්‍රතිවිරුද්ධ අදහස, ඒ කියන්නේ බලවත් රටවල් අතර තරහක් ඇති වෙන්න බලපානවා මේ යටත් ඍජිත පිහිටුවා ගැනීමේ තරඟය. මෙන්න මේකත් බලපානවා පළමු ලෝක සංග්‍රාමය දක්වා. එතකොට ඔබ දන්නවා දැන් පළමු ලෝක සංග්‍රාමයට බලපෑ හේතු කීපයක්. මේ හේතු විතරක් නෙවෙයි, තවත් නොයෙක් හේතු පළමු ලෝක සංග්‍රාමයට බලපෑවා. ඒ අතරේ ඔබ දැනගෙන ඉන්න ඕන දෙයක් තමයි අවිතරංගය හා ජාතිවාදයේ වර්ධනය වීම තවත් හේතුවක් වුණා පළමු ලෝක සංග්‍රාමයට. අවිතරංගය, අවි නිෂ්පාදනය කරනකොට එක රටක නිෂ්පාදනය කරනවා කියලා දැනගත්තාම අනිත් රටේ තරඟකාරීව ඊට වඩා නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. මේක ඉතාම දරුණු දෙයක්. මොකද ලෝකය අවි වලින් වර්ධනය වෙනවා. ඒ කියන්නේ යුද්ධයකට අපි සූදානම් වෙනවා කියන එක. ඊළඟට ජාතිවාදී වර්ධනය වීම කියලා කියන්නේ මේ එක එක රටවල් තමන්ගේ ජාතිය විතරක් රැකගන්න, තමන්ගේ ජාතිය විතරක් ජනප්‍රිය වෙන්න, ඒ ජාතිය විතරක් දියුණු වෙනවා කියන අදහස රට රටවල් වල අදහසක් පවතිනවා. මෙන්න මේක වර්ධනය වීමත් බලපෑවා එකිනෙකා අතර වැරදි ආකල්ප ඇති වෙන්න සහ තරහකාරී බවට පත් වෙන්න. මෙන්න මේකත් බලපෑවා පළවෙනි ලෝක සංග්‍රාමයේ දක්වා. එකිනෙකා කෙරෙහි බිය සැකේ නිසා අවි ආයුධ නිෂ්පාදනය කෙරෙහි විශ්වාස තිබ්බ මිනිසු. මේක යුරෝප රටවල් අතර බලවත් අවි තරඟයක් ඇති වෙන්න බලපෑවා. තව එකක් තමයි ඉතාලිය, ජර්මනිය වගේ රටවල් තම රටට ආදරය කිරීමටත් අන් රටවල් හෙලා දැකීමටත් පටන් ගත්තා. ඕන ජාතිවාදය නිසා සිද්ධ වෙච්ච දෙයක්. තමන්ගේ රටට ආදරය කරන්න පටන් ගත්තා, අනිත් රටවල් හෙලා දකින්න පටන් ගත්තා. හරි, මෙන්න මේක බලපෑවා ජාතීන් අතර ගැටුම් ඇතිවීමේ ප්‍රවණතාවය සඳහා. ඒ වගේම දරුවනේ ප්‍රංශය යුරෝපයේ තුල තනි කිරීමේ බිස්මාක් අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තියත් බලපෑවා පළවෙනි ලෝක සංග්‍රාමය ඇති වෙන්න. ප්‍රංශයට තරහයි ජර්මනිය, බිස්මාක්ට ඕන නම් ප්‍රංශය තනි කරන්න ඕනි කියලා. ඒ අනුව යුරෝපා අනිත් රටවල් යාළු කරගන්නත් ප්‍රංශයේ සමග මිත්‍ර නොවී සිටීමට වග බලා ගන්නත් බිස්මාක් ඉදිරිපත් වෙනවා. ප්‍රංශය පරාජය කරනවානේ බිස්මාක්. ඒ අනුව ප්‍රංශයට අයිති ඇල්සාස් ලෝරේන් නැමැති සාරවත් ප්‍රදේශ දෙක ජර්මනිය පැහැර ගන්නවා. දැන් ප්‍රංශයයි ජර්මනියයි විරුද්ධවාදීව වෙන්න, තරහකාරයෝ වෙන්න බලපාපු ප්‍රබලම හේතුව තමයි ප්‍රංශයට අයත් ඇල්සාස් ලෝරේන් කියන ප්‍රදේශ දෙක, සාරවත් ප්‍රදේශ දෙකක්. මේ ප්‍රදේශ දෙක ජර්මනිය අත්පත් කර ගන්නවා. මේ නිසා අනාගතයේදී ප්‍රංශය ජර්මනියෙන් පළිගැනීමේ යයි සිතූ බිස්මා. දැන් ප්‍රංශය දුර්වල වුණාට, ජර්මනිය බලවත් වුණාට බිස්මාක්ට හිතෙනවා කවදා හරි දවසක ප්‍රංශය ජර්මනියෙන් පළිගනී කියලා. එහෙම හිතපු බිස්මාක් මොකද කරන්නේ? යුරෝපයේ තියෙන අනිත් ප්‍රබල රටවල් තියෙනවානේ, ඒ රටවල් ජර්මනියේ මිතුරන් බවට පත් කරගන්න උත්සාහ කරනවා. ඊළඟට ප්‍රංශයට මිතුරන් නැති කිරීමේ ප්‍රතිපත්තියකුත් ක්‍රියාත්මක කරනවා. ප්‍රංශයත් මේ අවස්ථාවේදී යුරෝප රටවල් මිතුරන් බවට පත් කර ගැනීමේ තරඟයක යෙදෙනවා. දැන් ප්‍රංශෙත් නිකන් ඉන්නේ නැහැ. ප්‍රංශය මොකද කරන්නේ? යුරෝප අනිත් රටවල් මගේ මිතුරෝ බවට පත් කර ගන්න ඕනේ කියලා දැන් ජර්මනියයි ප්‍රංශයයි දෙක තරඟයක් යුරෝපයේ මිතුරන් ලබා ගැනීම නැත්තම් දිනා ගැනීම සඳහා මේ තරගයත් බලපානවා දරුවනේ ලෝක සංග්‍රාමයකට. මොකද එක පැත්තකට මිතුරෝ ඉන්නවා, ඒගොල්ලෝ අනිත් අයත් එක්ක තරහ වෙනවා. ඔය විදිහට දෙපිල බෙදෙන්න මේක බලපානවා. මේ දෙපිල යුරෝප රටවල් දෙපිලකට බෙදීම කියන ස්වභාවය මුල් කරගෙන ලෝක සංග්‍රාමයක් ඇති වෙනවා. එහෙමනම් ප්‍රබලම හේතුවක් ලෝක සංග්‍රාමය ඇති වෙන්න ප්‍රංශයේ ඇල්සාස් ලෝරේන් ප්‍රදේශ ජර්මනිය අත්පත් කර ගැනීම සහ බලවත් මිතුරන් ඇති කර ගැනීමට සහ ප්‍රංශය යුරෝපයේ තනි කිරීමට බිස්මාර්ක් දරපු ප්‍රතිපත්තිය. ඒ අනුව ජර්මනිය, ඔස්ට්‍රියාව, ඉතාලිය ඇතුළු කඳවුරක් හැදෙනවා. ජර්මනිය යාළු කරගත් රටවල් ටිකත් එක්ක එක කඳවුරක්. ප්‍රංශය, බ්‍රිතාන්‍ය, රුසියාව ඇතුළු වෙනම කඳවුරක් හැදෙනවා. ප්‍රංශය යාළු වෙනවා බ්‍රිතාන්‍යත් එක්ක හා රුසියාවත් එක්ක, ප්‍රබලම රටවල් දෙකක්. මෙන්න මේ දෙගොල්ල තමයි පිල් දෙකකට බෙදෙන්නේ. කඳවුරු දෙකක් හදාගත්තා. ජර්මනිය ඇතුළත් කඳවුරට කිව්වේ මධ්‍යම බලවතුන්ගේ කඳවුර කියලා. ප්‍රංශය ඇතුළත් කඳවුරට කිව්වා මිත්‍ර බලවතුන්ගේ කඳවුර කියලා. ඔන්න දැන් ඔබෙන් අහනවා පළමු ලෝක සංග්‍රාමය සිදු කළ කඳවුරු දෙක නැත්තම් සංවිධාන දෙක මේ සංග්‍රාමය ඇති කරගත්ත රටවල් එකතු වෙලා හදාගත්ත පිල් දෙක මොනවද කියලා අහන්න පුළුවන්. එක පිලක් තමයි මධ්‍යම බලවතුන්ගේ කඳවුර. ඒකට අයිති ජර්මනිය, ඔස්ට්‍රියාව, ඉතාලිය වගේ ප්‍රබල රටවල් ටික. අනිත් පිල තමයි මිත්‍ර බලවතුන්ගේ කඳවුර. මේකට අයිති ප්‍රංශය, බ්‍රිතාන්‍ය, රුසියාව වගේ බලවත් රටවල් ටික. මේ රටවල් පිල් දෙකට බෙදිලා අනිකුත් රටවල් තමන්ගේ පිලට ඈඳා ගන්නා ස්වභාවයක් ඇති වෙනවා. තවත් ලෝකයේ රටවල් තියෙනවනේ, ඒ රටවල් තමන්ගේ පැත්තට නැඹුරු කර ගැනීමේ තරඟයක් ඇති කර ගන්නවා. ඒත් 1914 වෙනතෙක් අවියායුධ භාවිතා කරමින් යුද්ධයක් ඇති වෙන්නේ නැහැ. මේ 1914 දින් තමයි පටන් ගන්නෙ පළමු ලෝක සංග්‍රාමය. 19 වෙනකොට ඉවර වෙනවා. එතකොට 14 වෙනකම්ම පළමු ලෝක සංග්‍රාමයේ දක්වා ලෝකයේ තල්ලු වීමක් තමයි සිද්ධ වෙන්නේ, පසුබිමක් තමයි සැකසෙන්නේ. ඔන්න දැන් පළමු ලෝක සංග්‍රාමයේද ආසන්නම හේතුව ඔබ දැනගෙන ඉන්න ඕනේ. දැන් අපි කිව්වා පිල් වලට බෙදිලා ප්‍රබල පිල් දෙකක් දැන් ඉන්නවා. නිකම්ම මේ දෙගොල්ලට යුද්ධ කරන්න බෑ. ඒ නිසා මොකක් හරි හේතුවක් මුල් කරගෙන තමයි යුද්ධ කිරීම ආරම්භ කරන්නේ. ඒකට අපි කියනවා ආසන්න හේතුව කියලා. ඔන්න මේ අතරතුරේදී ආසන්න හේතුවක් සිද්ධ වෙනවා. මේ හේතුවෙන් තමයි මේ බලවත් පිල් දෙක ලෝක සංග්‍රාමයක් දක්වා යන්නේ. මොකද්ද පළමු ලෝක සංග්‍රාමයට බලපෑ ආසන්න හේතුව? ඔන්න හිතේ තියාගන්න පළමු ලෝක සංග්‍රාමයට බලපෑ ආසන්න හේතුව. ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමාරයා වූ, එයාගේ නම තමයි ෆ්‍රාන්ස් පර්ඩිනන්. ඔස්ට්‍රියාව කියන රටේ ඔටුන්න හිමි කුමාරයා ෆ්‍රාන්ස් පර්ඩිනන් හා එයාගේ බිරිඳ බොස්නියාවේ අගනුවර වූ සාරාජියෝ, සාරායෙවෝ කියලත් කියනවා, කියන නගරයේ සංචාරයේ කරමින් ඉන්නවා. ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමාරයා එයාගේ බිරිඳත් එක්ක බොස්නියාවේ අගනුවර වූ සාරාජියෝ කියන නගරයේ ඇවිදිමින් ඉන්නවා. ඒ අවස්ථාවේදී මේ කුමාරයා, ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමාරයා ඝාතනයකට ලක් වෙනවා. සර්බියන් ජාතිකයන් දෙදෙනෙක් තමයි ඝාතනය කරන්නේ. ඔස්ට්‍රියාවේ මේ සිද්ධිය නිසා සර්බියාවෙන් වන්දි ඉල්ලනවා. දැන් ඔස්ට්‍රියාව කියන අපේ රාජකුමාරයා මැරුවට වන්දි ගෙවන්න කියලා සර්බියාව ඒක ප්‍රතික්ෂේප කරනවා. මෙන්න මේ නිසා ක්‍රිස්තු වර්ෂ 1914 ජූලි 28 වෙනිදා ඔස්ට්‍රියාව සර්බියාවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනවා. ඔන්න යුද්ධ පටන් ගන්න තැන 1914 ජූලි 28 වෙනිදා ඔස්ට්‍රියාව සර්බියාවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනවා. හේතුව තමයි ඔස්ට්‍රියාවේ ඔටුන් හිමි කුමාරයා සර්බියන් ජාතිකයන් දෙදෙනෙක් අතින් මරණයට පත්වීම. මේ සිද්ධියට කියන්නේ සරායේවෝ සිද්ධිය, නැත්නම් සරායේවෝ සිද්ධිය කියලා. සාරාජ්‍යෝ කියන නගරේ සරායේවෝ කියලාත් කියනවා. මේ සිද්ධියට කියන්නේ සරායේවෝ සිද්ධිය කියලා. එතකොට මේක පළවෙනි ලෝක සංග්‍රාමයට බලපාපු පළමු ආසන්නම හේතුව. මෙන්න මේ ආසන්න හේතුවෙන් තමයි පළමු ලෝක සංග්‍රාමය පටන් ගන්නෙ. එහෙමනම් පළමු ලෝක සංග්‍රාමයට බලපෑ හේතු සියල්ලම දැන් අපි කතා කරලා ඉවරයි. ඔබෙන් අහනවා මේ සංග්‍රාමයට සම්බන්ධ වූ පාර්ශව දෙකට අයිති රටවල් මොනවද කියලා. අපි කිව්වනේ මුලින් පාර්ශව දෙක හැදුනා කියලා. මිත්‍රපිල හා මධ්‍යම බලවතුන්ගේ පිල. මිත්‍රපිලට ප්‍රංශයේ, බ්‍රිතාන්‍ය, රුසියාවට අමතරව පසු කාලීනව ඇමරිකා එක්සත් ජනපදයක් එකතු වෙනවා. මධ්‍යම බලවතුන්ගේ පිලට ජර්මනි, ඔස්ට්‍රියාව, තුර්කිය, බල්ගේරියාව, හංගේරියාව වගේ රටවලුත් එකතු වෙනවා. මෙන්න මේ පිල් දෙක හැදිලා දැන් පළමු ලෝක සංග්‍රාමයට බලපෑ හේතුත් ඔබ දන්නවා. 2016 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ දෙවන පත්‍රයේ 9 වෙනි ප්‍රශ්න මේකෙන් අහලා තිබුණේ ලකුණු 18ක ප්‍රශ්නයක්. 1. යටත් වීත ඇති කරගත් යුරෝපා රටවල් 3ක් නම් කරන්න. ඔන්න අපි කතා කරා යටත් වීත ඇති කර ගැනීමේ ප්‍රබලයා බවට පත්ලා හිටියේ බ්‍රිතාන්‍ය. ඊට අමතරව යටත් වීත ඇති කර ගැනීමේ රටවල් ටිකෙන් ඔබ රටවල් දෙකක් සඳහන් කරන්න ඕනේ. රටවල් 3ක් අහලා තියෙනවා. ඒ රටවල් 3ට ලකුණු 3ක් හම්බ වෙනවා. බ්‍රිතාන්‍යට අමතරව ප්‍රංශය, බෙල්ජියම, පෘතුගාලය, ස්පාඤ්ඤය, ඕලන්දේ වගේ රටවල් කියලා අපි කතා කළා. එතකොට ඒ රටවල් වලින් 3ක් නම් කළාම ඔබට ලකුණු 3 ලබා ගන්න පුළුවන්. ඊළඟට දෙවෙනි එකේ ප්‍රශ්නය අහලා තියෙනවා. ඒ කුඩා රාජ්‍යයන් කීපයක් එකතු කොට ජර්මනිය නමින් රටක් බිහි කළ තැනැත්තා කවුද? මේ වෙනකොට ඔබ දන්නවා. කුඩා රාජ්‍යයන් එකතු කරලා ජර්මනිය කියන බලවත් රට බිහි කළ තැනැත්තා කවුද? ඔටෝ වොන් බිස්මාක්. දන්නවනේ. ඊළඟට B එකේ අහලා තියෙනවා. ඒකට ලකුණු 2යි. යටත් වීත ඇති කර ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජර්මන් අධිරාජ්‍යයා. අපි කියවා බිස්මාර්ක්ගෙන් පස්සේ ආපු අධිරාජ්‍යයා තමයි යටත් වීත ඇති කර ගැනීමේ තරඟයකට අනුගත වෙන්නේ කියලා. එයා අහලා තියෙනවා දෙවන විලියම් කයිසර්. එතකොට මේ දෙකට ලකුණු 4ක් හම්බ වෙනවා. 2017 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ බහුවරණ 33 වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන A හා B ඇසුරින් පිළිතුරු සපයන්න. ඔන්න A B කියලා දීලා තියෙනවා පිළිතුරු සපයන්නලු. ටෙනිස් මේ පිළිතුරු සපයන්න තියෙන්නේ ටෙනිස් පිටියේ දියුරුම සරයේවෝ සිද්ධිය. අපි ටෙනිස් පිටියේ දියුරුම ගැන ඉදිරි පාඩමකදී කතා කරනවා. මෙතන මේ පාඩමට අදාළව තියෙන්නේ සරයේවෝ සිද්ධිය. එතකොට පළමු ලෝක සංග්‍රාමයේ සම්බන්ධ ප්‍රකාශයේ කුමක්ද කියලා අහලා තියෙනවා. එතකොට ඒක තේරුවාම ඔබට ලකුණු 2ක් හම්බ වෙනවා. සරයේවෝ සිද්ධිය තමයි පළවෙනි ලෝක සංග්‍රාමයට සම්බන්ධ සිද්ධිය. 2017 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ 9 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසේ අහලා තියෙනවා. පළමු වන ලෝක සංග්‍රාමයේදී මිත්‍ර පිළට අයත් වූ රටවල් 3ක් නම් කරන්න. හරිම ලේසි. අපි දන්නවා ප්‍රංශය, රුසියාව, බ්‍රිතාන්‍ය, ඇමරිකාව වගේ ප්‍රබල රටවල් ටිකෙන් 3ක් නම් කරත් ඇති මිත්‍ර පිළ. ඊළඟට දරුවනේ 2018 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ බහුවරණ 31 වෙනි ප්‍රශ්නය. ජර්මන් අධිරාජ්‍යයක් ගොඩනැගීමේ අරමුණින් කටයුතු කළ ප්‍රථම පාලකයා ඌයේ. මේ ඉස්සර අහලා තියෙන ඒවමයි අවචන වෙනස් කර කර අහලා. 1. ඔටෝ වොන් බිස්මාක්. 2. දෙවන විලියම් කයිසර්. 3. වොන් වෝල්ක්. 4. ඇඩෝල්ෆ් හිට්ලර්. එතකොට ඔන්න එහෙමනම් ජර්මන් අධිරාජ්‍ය ගොඩනැගුවේ ඔටෝ වොන් බිස්මාක් කියලා ඔබ දන්න. 2019 සාමාන්‍ය පෙළ පත්‍රයේ මං කියවන හැම අවුරුද්දෙම අහනවා කියලා 2 පත්‍රයේ 9 වෙනි ප්‍රශ්නේ තමයි බොහෝ විට අහන්නේ. 1. ඒ පළමු ලෝක සංග්‍රාමයට සම්බන්ධ වූ රටවල් ගොඩනගාගත් කඳවුරු 2ද? ලකුණු 2යි. පළමු ලෝක සංග්‍රාමයේදී ඒකට සම්බන්ධ වෙච්ච රටවල් ගොඩනගාගත් කඳවුරු දෙක ලියන්න තියෙන්නේ. අපි දන්නවා මිත්‍රපිලහා මන්දෙන් බලවතුන්ගේ පිල. සරයේවෝ සිද්ධියෙන් ඝාතනයට ලක් වූ ඕස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමරුගේ නමද දක්වන්න. සරයේවෝ සිද්ධියට ඝාතනයට ලක් වූ ඔටුන්න හිමි කුමාරයා ෆ්‍රාන්ස් පර්ඩිනන් කුමරු. මෙතන ලකුණු හතරක් හම්බ වෙනවා. ඔන්න දුවේ පුතේ, ඔබට තේරෙනව ඇති මේ පාඩමෙන් හැම අවුරුද්දෙම අනිවාර්යෙන් ප්‍රශ්න අහනවා. දැන් අපි බලමු පළමු ලෝක සංග්‍රාමයේ ව්‍යාප්ත වුණේ කොහොමද කියලා. අපි තාම මුල් ටික විතරයිනේ කතා කළේ. අපි දැනගන්න ඕනේ පළමු ලෝක සංග්‍රාමයේ ව්‍යාප්ත වුණේ කොහොමද කියලා. මේ රටවල් දැන් අපි කිව්වනේ පළමු සංග්‍රාමයේ පටන් ගන්නේ ඕස්ට්‍රියාව හා සර්බියාවෙන් කියලා. පටන් ගත්තේ ඕස්ට්‍රියාවයි සර්බියාවයි. මේ දෙකම යුද්ධය සඳහා මිතුරන්ගේ ආධාර පැතීමේ ප්‍රවණතාවයක් ඇති වෙනවා. දැන් යුද්ධ කරනකොට ඒගොල්ලෝ තනියෙන් කරන්නේ නැහැ. තමන්ගේ මිතුරන්ගෙන් ආධාර ඉල්ලනවා. සර්බියාව රුසියාවෙන් ආධාර ඉල්ලනවා. රුසියාව කැමැති වෙනවා. ඕස්ට්‍රියාව ජර්මනියේ ආධාර ලබා ගන්නවා. සර්බියාව රුසියාවෙන් ආධාර ඉල්ලනවා. ඕස්ට්‍රියාව ජර්මනියෙන් ආධාර ගන්නවා. ඒ වගේම ජර්මනිය රුසියාවෙන් ආධාර ඉල්ලා සිටිනවා. දැන් ජර්මනිය උදව් කරන්නේ ඕස්ට්‍රියාවටනේ. ජර්මනිය කියනවා රුසියාවට මෙහෙම, සර්බියාවට ආධාර කරන්න එපා. ඕනදැන් රුසියාවට කියනවා සර්බියාවට ආධාර කරන්න එපා. කවුද කියන්නේ? ජර්මනිය. ඒත් ඒක ඉටු වෙන්නේ නැහැ. මොකද දැන් රුසියාව ඕස්ට්‍රියාවට ආධාර කරන්න, සර්බියාවට ආධාර නොකරන ලෙස ඉල්ලුවාට ආධාර කරන්න කැමති වෙලා. ඒ නිසා ජර්මනිය රුසියාවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනවා. දැන් ජර්මනිය ඉල්ලීම රුසියාව ඇහුම්කන් දුන්නේ නැහනේ. ඒ නිසා මොකද කරන්නේ? ජර්මනිය රුසියාවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනවා. ඒ වගේම ප්‍රංශය රුසියාවට උදව් කරනු ඇතැයි සිතා, කිසිම වරදකට නෙවෙයි, ප්‍රංශය රුසියාවට උදව් කරයි කියලා හිතාගෙන ජර්මනියයි ප්‍රංශයයි මුල ඉඳලම තරහයිනේ. ජර්මනිය ප්‍රංශයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනවා. දැන් එකින් එක රටවල් එක එක රටවල් වලට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනවා. තමන්ගේ තරහකාරයෝ ඉන්නකොට නිකම්මත් යුද්ධ ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම ජර්මනිය ප්‍රංශයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරා වගේ. මුල සිටම ප්‍රංශය හා ජර්මනිය අතර වෛරයක් තියෙන නිසා ජර්මනිය බෙල්ජියම හරහා ප්‍රංශයට පහර දෙනවා. ඕන දැන් ගහන්නත් යනවා ප්‍රංශයට. මේ වෙලාවේ ප්‍රංශයත් බ්‍රිතාන්‍යයන් මිතුරන් නිසා, දැන් බ්‍රිතාන්‍ය බලවත් රටක්නේ, ප්‍රංශයයි බ්‍රිතාන්‍යයි මිතුරු, බ්‍රිතාන්‍ය ජර්මනියට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරමින් ප්‍රංශයට සහාය වෙනවා. දැන් එකම කෝලහලයක් එක එක මිතුරෝ අනිත් තමන්ගේ මිතුරාගේ සතුරට යුද්ධ ප්‍රකාශ කරනවා. මේ වෙලාවේ බ්‍රිතාන්‍ය යටත්ීතවලටත් යුද්ධයේ බලපෑම ඇති වෙනවා. මොකද බ්‍රිතාන්‍ය කාට හරි විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරා කියලා කියන්නේ බ්‍රිතාන්‍ය යටත්ීතවලට සිද්ධ වෙනවා බ්‍රිතාන්‍යට ඕන විදිහට කටයුතු කරන්න. ඉතින් දරුවනේ, ඕස්ට්‍රියාවෙන් හා සර්බියාවෙන් පටන් ගත්ත මේ යුද්ධය ලොව පුරා රටවල් සම්බන්ධ වූ සංග්‍රාමයක් බවට මේ විදිහට පත් වෙනවා. මේ වෙනකොට සම්බන්ධ නොවී තිබුණු ප්‍රබලම රට තමයි ඇමරිකා එක්සත් ජනපදය. මුලින් ඇමරිකාව සම්බන්ධ වෙලා හිටියේ නැහැ. එතකොට දෙපාර්ශ්ව අතර ගොඩබිමෙන් මුහුදෙන් සටන් ඇති වෙනවා. ජර්මනිය හිතුවක්කාරී ලෙස සබ්මැරීන් ප්‍රහාර එල්ල කරනවා. ජර්මනිය සංවිධානාත්මක නෙවෙයි, හිතුවක්කාර විදිහට කිසිම දැනුම් දීමකින් තොරව සබ්මැරින් ප්‍රහාර එල්ල කරනවා. මේ ආකාරයට බ්‍රිතාන්‍ය වරායෙන් පිටත්වන සෑම නැව් හතරෙන් එකක්ම වාගේ ජර්මනිය සබ්මැරින් ප්‍රහාරයකට ලක් වෙනවා. බ්‍රිතාන්‍යයෙන් පිටත්වන සෑම නැව් හතරකින් එකක්වත් ජර්මනිය සබ්මැරින් ප්‍රහාරයකට ලක් වෙනවා. මේ ආකාරයට දරුවනේ, යුද්ධ ගිනි ඇවිලෙද්දී ඇමරිකා එක්සත් ජනපදයේ මැදිස්තව තමන්ගේ කටයුතු කරමින් හිටියේ. ඇමරිකාව දෙපැත්තේම අයට ආහාර දීලා මුදල් උපයනවා, ඇඳුම් දීලා මුදල් උපයනවා, සමහර විට අවියායුධ දීලා මුදල් උපයනවා. මේ විදිහට නිහඬව මැදිස්තව හිටියා ඇමරිකාව. මෙන්න මේ වෙලාවේ ඇමරිකාවේ මගීන් රැගත් ලුසිටානියා කියන මගී නැව ජර්මන් සබ්මැරීනයක් මගින් ගිල්වා දමනවා. ඔන්න ඇමරිකාව සම්බන්ධ වෙන තැන. ඇමරිකාවේ ජනතාව පුරවාගත්ත බ්‍රිතාන්‍ය නැවක් ලුසිටානියා. මේ නැව ගිල්වනවා ජර්මන් සබ්මැරිනයක් මගින්. එතකොට ඒක ඇතුලේ ඉන්නේ ඇමරිකාවේ ජනතාව. මේකට ප්‍රතිචාරයක් වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ මිත්‍ර පිලට එකතු වෙනවා. ඕන දැන් ඇමරිකාව මැදිස්ත්‍ව වෙන්න හිටියේ. හැබැයි මිත්‍ර පිලට එකතු වෙනවා මේ ජර්මනිය කරපු අලාභය නිසා. ඒ ජර්මනියන්ට මරු පහරක්. මොකද හේතුව ඇමරිකාව කියලා කියන්නේ මැදිස්ත්‍ව හිටියට ලෝකයේ මේ වෙනකොට ප්‍රබලම ආර්ථික ශක්තියක් යුද්ධ ශක්තියක් තිබුණු රටක්. ඇමරිකාව සතු ආහාර තුග මිලියන 2ක් පමණ වූ පාබල නාවික හමුදා අති නවීන යුද උපකරණ මිත්‍රපිලේ ජයග්‍රහණය කරා මග පෙන්වනවා. දැන් ඇමරිකාව මිත්‍රපිලට එකතු වුණානේ. එකතු වෙනකොට ඇමරිකාවේ තියෙන සම්පත් ටික මිත්‍රපිලට පුළුවන් වෙනවා ප්‍රයෝජනෙට ගන්න. මට මතක් වෙනවා මේ කොටසත් විස්තර කරන්න පසුගිය ප්‍රශ්න පත්‍රවල අහලා තිබුණා. ඒ නිසා පළමු ලෝක සංග්‍රාමයට ඇමරිකාව එක් වූයේ කෙසේදයි ඔබ හොඳින් අධ්‍යයනය කරලා ඉන්න ඕනේ. මොකද ඒකත් අහනවා. ඇමරිකාවත් මිත්‍රපිලට සහාය දෙන අතරතුර ජර්මනියට තවත් පාඩු කීපයකුත් සිද්ධ වෙනවා. දැන් පරාජය වෙන හැටි තමයි දැනගන්න ඕනේ. ඇමරිකාව සම්බන්ධ වීමත් ජර්මනියට මරු පහරක් වුණා. තවත් පාඩු කීපයක් ජර්මනියට වෙනවා. මොනවද බලන්න? මුලදී මධ්‍යම බලවතුන්ගේ පැත්තේ සිටි ඉතාලිය. ඉතාලිය කියලා කියන්නේ දෙබිඩි ප්‍රතිපත්තියක් තියෙන රටක් වුණා ඒ වෙනකොට. ඉතාලිය මුලින් හිටියේ මධ්‍යම බලවතුන්ගේ පැත්තේ. ඊට පස්සේ ඉතාලියට හිතුණා මධ්‍යම බලවතුන් පෙරදෙයිවද්දෝ කියලා හිතිලා ඉතාලිය රහස් ගිවිසුමකින් මිත්‍රපිලට එකතු වෙනවා. මේකත් ජර්මනියට වෙච්ච ලොකු පාඩුවක්. මොකද ජර්මනියේ රහස් ටික දැනගෙන හිටියා ඉතාලිය. එකතු වෙලා නැහිටියේ. ඊට පස්සේ ජර්මන් යුද රහස් මිත්‍රපිලට ලැබෙනවා. ඒකත් ජර්මනියට විශාල පාඩුවක් වෙනවා. ඒකත් පරාජයට හේතුවක් වෙනවා. මිත්‍රපිලේ රටවල් දිගින් දිගටම එල්ල කළ ප්‍රහාර නිසා ජර්මනියේ සේනා ශක්තිය හීන වෙලා යනවා. ජර්මනියේ ආහාර අර්බුද හමුදා නොසන්සුන්තා මහජන කැළඹීම් නාවික හමුදා කැරලි ඊළඟට අධිරාජ්‍යයන් නිරපීමට උද්ඝෝෂණ මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ජර්මන් අධිරාජ්‍යය මොකද කරන්නේ මේ වෙලාවේ? කරන්න දෙයක් නැහැ. ඒ නිසා තමන් සිහසුන අත්හරිනවා. මෙන්න මේ විදිහට 1914 සිට 918 අවසානයේ දක්වා පැවති පළමු ලෝක සංග්‍රාමය ජර්මනිය ඇතුළු මධ්‍යම බලවතුන්ට අන්ත පරාජයක් අත්කර දෙමින් නිම වෙනවා. මධ්‍යම බලවතුන් පෙරදෙනවා. මීළඟට ඔබ දැනගන්න ඉන්න ඕනේ දුවේ පුතේ පළමු ලෝක සංග්‍රාමයේ ප්‍රතිඵල මොනවද කියලා. මේකත් අහනවා. පළමු ලෝක සංග්‍රාමය නිසා අත්ුණු දේවල් ප්‍රතිඵල ඉරණම. විශේෂිතම ප්‍රතිඵලය තමයි මධ්‍යම බලවතුන් පරාජය වී මිත්‍ර බලවතුන් ජය ගැනීම. දන්නවනේ. තව එකක් තමයි ගිනි අවි භාවිතා කිරීම හේතුවෙන් අතිවිශාල ජීවිත හා දේපල හානියක් සිදු වෙනවා. ලක්ෂ සංඛ්‍යාත ජනසංඛ්‍යාවක් ආබාධිතයන් බවට පත් වෙනවා. මීළඟ විශේෂම ප්‍රතිඵලය තමයි වර්සෙල්ස් කියලා ගිවිසුමක් ඇති වෙනවා. යුද්ධය අවසන් වුණාට පස්සේ 1919 ජනවාරි මාසයේ ප්‍රංශයේ පැරිස් නුවරට රටවල් රැසක නියෝජිතයෝ සහභාගී වෙලා සාකච්ඡාවක් කරනවා. ඒ රටවල් තමයි නැත්නම් රටවල් වල නායකයෙක් ඔබ දැනගෙන ඉන්න ඕනේ. ප්‍රංශයට එකතු වෙලා පැරිස් නුවරට එකතු වෙලා සාකච්ඡා කළේ කවුද කියලා 19 ජනවාරි මාසයේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති මේ වෙනකොට හිටපු වුඩ්‍රෝ විල්සන්, බ්‍රිතාන්‍ය අගමැති ලොයිඩ් ජෝර්ජ්, ෆ්‍රාන්ස් අගමැති ක්ලෙමන් ෂෝ, ඉතාලි අගමැති විටෝරියෝ ඕලැන්ඩෝ මෙන්න මේ කියන නායකයෝ ටික සහ අනිකුත් රටවල් වල නායකයෝ එකතු වෙලා ඇමරිකාවේ වුඩ්‍රෝ විල්සන්, බ්‍රිතාන්‍යයේ ලොයිඩ් ජෝර්ජ්, ප්‍රංශයේ ක්ලෙමන් ෂෝ, ඉතාලියේ වික්ටෝරියෝ ඕලැන්ඩෝ මේ කියන අය ප්‍රංශයේ පැරිස් නුවරට එකතුලා සාකච්ඡා කරනවා. මේ සාකච්ඡා අවසානයේ පරාජිත පාර්ශවයේ සමග ගිවිසුම් කීපයකට අස්සම් කරනවා. පෙරදුනා නම් ඕන දෙයකට කැමති වෙන්න ඕනේ. ප්‍රධානම වැරදිකරුවා තමයි ජර්මනිය. මේ ගිවිසුම තමයි වර්සෙල්ස් ගිවිසුම කියලා කියන්නේ. ජර්මනියත් එක්ක ගිවිසුමක් අස්සම් කරනවා වර්සෙල්ස් කියලා. එයින් ජර්මනියට දැඩි දඬුවම් පමුණුවනවා. ඒ දඬුවම් මොනවද කියලාත් ඔබ දැනගෙන ඉන්න ඕනේ. මොනවද ජර්මනියට දුන්න දඬුවම් වර්සෙල්ස් ගිවිසුම හරහා? එක තමයි ජයග්‍රාහී රටවලට විශාල වන්දි මුදලක් ගෙවන්න කියලා කියනවා. ඊළඟට හමුදා තබා ගැනීම සහ අවි ආයුධ නිෂ්පාදනය සීමා කරනවා ජර්මනියට. ජර්මනිය ප්‍රංශයෙන් අල්ලාගෙන තිබූ ඇල්සාස් ලෝරෙන් ප්‍රදේශ යලි ප්‍රංශයට දෙන්න කියනවා. ඊළඟට යුරෝපයේ පිටත ජර්මනිය සතු යටත් විජිත ජයග්‍රාහී රටවල් අතර බෙදා ගන්නවා. ජර්මනියට යටත් විජිත දෙන්නේ නැහැ. ඔන්න ජර්මනියට වෙච්ච පාඩු මතක තියාගන්න. වන්දි ගෙවන්න සිද්ධ වෙනවා, හමුදාව තියාගන්න, අවි ආයුධ සීමා වෙනවා, ඊළඟට ඇල්සාස් ලෝරෙන් ආපහු දෙන්න වෙනවා, ඊළඟට යටත් විජිත අහිමි වෙනවා. මේ ටික වර්සස් කිවිසු මහරහා ජර්මනියට දුන්න දඬුවම් නැවත මතක් කරගන්න. තවත් ප්‍රතිඵලයක් තමයි දරුවනේ යුරෝපයේ පැවති ඒකාධිපති රාජාණ්ඩු බිඳ වැටෙනවා. ජර්මනිය, ඕස්ට්‍රියාව, තුර්කිය වගේ ඒකාධිපති රාජාණ්ඩු තිබුණේ මේවා බිඳ වැටෙනවා. ඒ වගේම නිදහස් රාජ්‍ය කීපයකුත් ඇති වෙනවා. මෙතෙක් නොතිබුණු රාජ්‍ය, නිදහස් රාජ්‍ය, ඒකාධිපති රාජ්‍ය බිඳ වැටෙනකොට නිදහස් රාජ්‍ය ඇති වෙනවා. ඔන්න දැන් ලෝක සංග්‍රාම දෙකේදී ඔබ යුරෝපයේ සිටියම තියෙනවා බලන්න. පළවෙනි ලෝක සංග්‍රාමයේදී නැති රටවල් දෙවෙනි ලෝක සංග්‍රාමයේ වෙනකොට ඒ සිටියමේ තියෙනවා. හේතුව තමයි මේක. අර ඒකාධිපති අධිරාජ්‍ය බිඳ වැටෙනකොට තව පොඩි පොඩි රාජ්‍ය කීපයක් බිහි වෙනවා. පින්ලන්තය, පෝලන්තය, චෙකොස්ලොවේකියාව වගේ රාජ්‍ය. තව දෙයක් තමයි ලෝක සංග්‍රාම අවසන් වන විට සමස්ත යුරෝපයේම ආර්ථික පරිහානියකට ලක් වෙනවා. මුළු ලෝකෙම සම්බන්ධ වෙච්ච සංග්‍රාමයක්නේ. ආර්ථික පරිහානියක් ඇති වෙනවා. අනාගතයේ මෙවැනි ව්‍යසනයකින් ලෝකය ආරක්ෂා කර ගැනීම සඳහා ජාතීන්ගේ සංගමය කියලා සංගමයක් බිහි වෙනවා. ඔන්න ඔය දේවල් තමයි පළමු ලෝක සංග්‍රාමය අවසන් වෙනකොට සිද්ධ වෙන දේවල්. හරි, ඒ ටික හොඳට මතක තියාගෙන යන්න. ජාතීන්ගේ සංගමය ගැනත් ඔබ දැනගෙන යන්න ඕනේ. මොකද ජාතීන්ගේ සංගමය ගැනත් අහනවා පසුගිය ප්‍රශ්නවල. ඒ ගැනත් අපි නැවත කතා කරනවා. ඊළඟට ඔබ දැනගන්න ඕනේ දරුවනේ, පසුගිය ප්‍රශ්න පත්‍රවල මේ පළමු ලෝක සංග්‍රාමය ගැන අහලා තියෙන්නේ මොනවද කියලා. හරි, එතකොට ඔන්න 2016 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ බහුවරණ 36 වෙනි ප්‍රශ්නයේ සිට 39 වෙනි ප්‍රශ්නය දක්වා ප්‍රශ්න හතරක් අහලා තියෙන්නේ මේ පාඩමේ 2016. ලෝක සංග්‍රාම ගැන ප්‍රකාශ පද යුගල හතරක් දීලා තියෙනවා. ඔබ දන්නවා ප්‍රශ්න පත්‍රයේ ශෛලිය පද යුගල හතරක් දීලා අන්තිම ප්‍රශ්න ටික අහන වගේ ස්වභාවයක් තියෙනවා. හරි, එහෙමනම් ඔන්න 2016 අහලා තියෙනවා පද යුගල හතරක් දීලා, ඒ වයින් ප්‍රශ්න 36, 37, 38, 39 කියලා හතරක් අහලා තියෙනවා. 2016 පේපර් එක අරගෙන බලන්න මේ පාඩමින් අහලා තියෙන්නේ. 2017 සාමාන්‍ය පෙළ පත්‍රයේ 9 වෙනි ප්‍රශ්නයේ ලකුණු 18ක ප්‍රශ්නයකුත් අහලා තිබුණා මේ පාඩමින්. ඒකේ දෙවෙනි කොටසේ ඒ පළමු ලෝක සංග්‍රාම සමයේදී ඇමරිකාවේ සිටි ජනාධිපතිවරයා කවුද කියලා අහලා තිබුණා. අපි කතා කරා මුලින් ප්‍රංශයේ පැරිස් නුවරට එකතු වෙලා සාකච්ඡා කරපු නායකයෝ ටික. ඒ වෙනකොට ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයා වුඩ්‍රෝ විල්සන්. 2018 සාමාන්‍ය පෙළ පත්‍රයේ බහුවරණ 32 සිට 34 දක්වා ප්‍රකාශ යුගල වලින් අහලා තිබුණා 2018. ඊළඟ 2019 සාමාන්‍ය පෙළ පත්‍රයේ දෙක පත්‍රයේ 9 වෙනි ප්‍රශ්නය අහලා තිබුණේ ලකුණු 18ක ප්‍රශ්නයක් මේ පාඩමේ. සම්පූර්ණයෙන්ම මේ පාඩමේ මුළු ලකුණු 18ම. මේකේ 3 පළමු හා දෙවන ලෝක සංග්‍රාමයන්ට ඇමරිකා එක්සත් ජනපදයේ සම්බන්ධ වීමට බලපෑ සිදුවීම් දෙක සැකෙවින් විස්තර කරන්න. ලකුණු 5යි. මොනවාද? ඇමරිකාව සම්බන්ධ වුණේ පළමු ලෝක සංග්‍රාමයට මොන සිදුවීම නිසාද? දෙවෙනි ලෝක සංග්‍රාමයට සම්බන්ධ වුණේ මොන සිදුවීම නිසාද? සිදුවීම් දෙක විස්තර කරනවාට ලකුණු 5යි. අපි දෙවෙනි ලෝක සංග්‍රාමයේ කතා කරනකොට ඒකෙදිත් කතා කරනවා ඇයි ඇමරිකාව සම්බන්ධ වුණේ කියලා. මේ වෙනකොට ඔබ දන්නවා පළමු ලෝක සංග්‍රාමයට සම්බන්ධ වුණේ ඇයි කියලා. ඒක විස්තර කරන්න ඕනේ ලකුණු 2 හමාරකට. ඊළඟට ඔය 2019 ප්‍රශ්න පත්‍රයේම හතරවෙනි කොටසේ අහලා තිබුණේ ජාතීන්ගේ සංගමයට ලෝක සාමය ආරක්ෂා කර ගැනීමට නොහැකි වීම කෙරෙහි. අපි කීවා ජාතීන්ගේ සංගමය ගැනත් දැනගෙන ඉන්න ඕනේ. එතකොට ජාතීන්ගේ සංගමයට ඇයි දෙවෙනි ලෝක සංග්‍රාමයක් වෙන එක නවත්තන්න බැරි වුණේ කියලා තමයි මේ අහලා තියෙන්නේ කරුණු තුනක් පැහැදිලි කරන්න ලකුණු 6යි. එතකොට ජාතීන්ගේ සංගමය ගැන අධ්‍යයනය කරනකොට මේ කරුණු තුන ඔබට පැහැදිලි වෙනවා. ඊළඟට 2020 ප්‍රශ්න පත්‍රයේ 32 34 කියන ප්‍රශ්න අහලා තිබුණේ මේ පාඩමෙන්. හරි, එහෙමනම් ඔබට තේරෙනවා ඇති මේ ලෝක සංග්‍රාම දෙකෙන්ම හැම අවුරුද්දෙම ප්‍රශ්න අහනවා. අපි දැනට කතා කරේ පළමු ලෝක සංග්‍රාමය ගැන විතරයි. දෙවෙනි ලෝක සංග්‍රාමයේ ඊළඟ සතියේක අපි කතා කරනවා දරුවනි. එතකොට ඔබ මතක තියාගන්න මේ කොටසෙන් ලකුණු 18ක් 20ක් විතර ඔබට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් අදට අපි මේ පාඩම නවත්තනවා. ඊළඟ සතියේක අපි දෙවෙනි ලෝක සංග්‍රාමය ගැන ඔබ එක්ක සාකච්ඡා කරනවා. මේ පාඩමෙන් අහන ප්‍රශ්න වලට සාර්ථකව පිළිතුරු දෙන්න ඔබට හැකි වෙයි කියලා මම දැන් හිතනවා. එසේ පිළිතුරු දීලා හොඳ ලකුණක් ලබාගෙන 2021 සාමාන්‍ය පෙළ ඔබ ඉහළ ලකුණකින් ඉතිහාසයේ සමත් වේවායි ප්‍රාර්ථනා කරමින් නවතිනවා. ආයුබෝවන්.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ 11 ශ්‍රේණියේ දුවදරුවන්ට ඉතිහාසයේ පාඩම ඔබට කියලා දුන්නේ කහගොල්ල ජාතික පාසලේ රම්‍යකාන්ති ගුරුමෑණියන්.
ඌවේ කුරුකෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදාට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්.